ගරු අනුර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මෙම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙත් සිතුවන්ත වෙනවා. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් 2019 උසස් පෙළ සමත් සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමේදී අනුගමනය කිරීමට යන ක්‍රමවේදය හේතුවෙන් උසස් පෙළ සමත් සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 2019 උසස් පෙළ විභාගයේ පවත්වනු ලැබුවේ නව සහ පැරණි ලෙස විෂය නිර්දේශ කොටස් දෙකක් අනුවයි. ඒ නිසාම ඒ විෂය නිර්දේශය වෙනුවෙන් ලැබූ ඉසඩ් අගයන් පදනම් කරගනිමින් වෙන වෙනම ප්‍රතිඵල නිකුත් කරනු තිබෙනවා. කියන්නේ පැරණි නිර්දේශයන්ට අදාළ වෙන පරිදි ප්‍රතිඵල එක ආකාරයකටත් නව නිර්දේශයට අදාළ ප්‍රතිඵල තවත් ලැයිස්තුවක් ලෙස තම ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. එසේ වුවද ප්‍රශ්නය පැන නැගී ඇත්තේ එකම විෂය ධාරාවට පැරණි හා නව වශයෙන් ආණ්ඩ දෙකක් යටතේ සමත් වූ සිසුන් පෙළ ගස්වා ඇති විට ඔවුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා පදනම කුමක්ද යන්න පිළිබඳ ගැටලුවක්. මොකද ගරු කතානායකතුමනි, එකම කාණ්ඩයකට මේක පෙළ ගස්සනවා මේ ප්‍රශ්න අපිට පැන නගින්නේ නැහැ. නමුත් එකම විෂය ධාරාවට ඉසෙට් කාණ්ඩ දෙකක් හැටියට දැන් නව සහ පැරණි ලෙස තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගිය කාලයේ නිවේදනයක් පළ කරමින් කියා තිබුණේ පළමුවර විභාගයට පෙනී සිටි සිසුන් එක් කාණ්ඩයක් ලෙසත් දෙවනවර සහ තෙවනවර පෙනී සිටි සිසුන් තවක් කාණ්ඩයක් ලෙස සලකා බඳවා ගැනීම සිදු කරන බවයි. එසේම පසුගිය ආසන්න වසර පහ තුළ එලෙස බඳවා ගන්නු සිසුන් ප්‍රමාණයන්ගෙන් සංයුක්ත මධ්‍යන්‍ය මත සිසුන් බඳවා ගන්නා බවද ඔවුන් කියා තිබුණා. ඒ කියන්නේ පසුගිය අවුරු පහේ පැරණි සහ අලුත් අය ඇතුළත් වුණු ප්‍රමාණය මත ඒ බඳවා ගැනීම සිදු කරන බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවද සිසුන් විසින් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධව 2011 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙකක් ලැබී ඇති බවයි. එසේම මෙහිදී ප්‍රතිපාදන කොමිසම විසින් දෙවැනි තීන්දුව නොසලකා ඇර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ තීන්දුව දෙකක් දීලා තිබුණා. නමුත් UGC එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ කියන යෝජනාව අනුව එක තීන්දුවක් විතරයි සැලකිලිට භාජනය කරලා තිබෙන්නේ. පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නවහා පැරණි විෂය නිර්දේශ සඳහා වෙන වෙනම ඉසඩ් අගයන් නිකුත් කිරීමට ප්‍රතිපාදන කොමිසම නියෝග කර තිබුණා. ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන් බඳවා ගැනීමට උත්සාහ කරන ලද්දේ මෙවර ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයටම ආසන්න වසර පහක සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් ප්‍රමාණය මධ්‍යන්‍ය අනුව. එතකොට ඒක තමයි කරේ. එහෙත් එම බඳවා ගැනීමේ ක්‍රමවේදය ආසන්න වසර පහ තුළ සරසවි ප්‍රවේශය ලැබූ සිසු ප්‍රමාණයන්ගෙන් විශාල ඉහළපාල යාම් පැවති නිසා සිසුන්ට අසාධාරණයක් සිදු වූ බැවින් 2011 උසස් පෙළට මුහුණ දුන් සිසුන් නැවත වරක් මෙම බදවා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙස්සක් ගොනු කළා. ඒ පැරණි තීන්දුවේදී අවසානයේ ප්‍රතිපාදන කොමිසම විසින් විශ්වවිද්‍යාලවල සිසුන් ඇතුළත් කරගන්න ලදී 418 ඇලිරක් 12 ලෙස අංක කරනු යමන අඩුවේ නඩු තීන්දුව අනුවයි. එම තමයි මේ ප්‍රශ්නය පැනදගුණාම එදා ප්‍රශ්න විසඳගන්න ලැබුවේ. ඒ නඩු තීන්දුව අනුව අලමුවර විභාගයට පෙනී සිටි සිසුන් එක් කණ්ඩායමක් ලෙසත් දෙවනවර සහ තෙවනවර පෙනී සිටි සිසුන් තවත් කණ්ඩායමක් ලෙස සලකා බැලුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ආසන්න වසර පහ තුළ සරසවි ප්‍රවේශය ලබාගත් උපරිම සංඛ්‍යාව බඳවා ගැනීමට නියමිත කෙරුණා. එගෙන මධ්‍යන්න නෙවෙයි ගරු කතානායකතුමනි, ඒ වසර පහ ඇතුළත උපරිම බඳවා ගන්න ලද සිසුන් කණ්ඩායම එම ප්‍රශ්න පැන නැගිටි අවුරුද්ද බඳවා ගන්න කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරේ. උදාහරණයක් ලෙස ගත්තොත් ඒ අනුව යම් දිස්ත්‍රික්කයක් සඳහා පසුගිය වසර පහ කියන්නේ 2014 සිට පළමුවර විභාගයට පෙනී සිටි සිසුන් ඇතුළත් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ ප්‍රමාණය 70 105 96 77 91 ආදී ලෙස වූවේ නම් දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැන්ට තීරණය කර ප්‍රකාශ කරේ මේ පහේ මධ්‍යන්‍ය අගය ගන්න බව. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව උනේ ඊළඟ වසරේදී ඉහළම අගය වූ සිසුන් 105 බඳවා ගත යුතු තිබුණා. ඒ කියන්නේ අවුරුදු පහේ වැඩිම අගය තමයි බඳවා ගන්න ලැබුණේ. සිසුන්ට අසාධාරණයක් වීම අවම කළ හැකි ක්‍රමවේදය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබුණා. එසේ වුවද වර්තමාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව එම තීන්දුව සංගවාලීමට දරන උත්සාහ දරන බවටත් ඒ නොසලකා කටයුතු කිරීමට යන බවටත් සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් චෝදනා කරනු ලබනවා. ඔබතුමත් එක්ක මේක අවස්ථා කීපයකදී අපේ නලින්ද මන්ත්‍රීතුමත් සාකච්ඡා කරා. එසේම ජීව විද්‍යාව වැනි විෂයකදී නව නිර්දේශයේ විෂය කොටස් තමන් අතර අවසන් අවස්ථාවේ පත්වීම විසින් විභාගයට සූදානම් වීමේ අසාධාරණ සිදු වූ බවටද සිසුන්ගෙන් චෝදනාවක් තිබුණේ කතරීක චෝදනාව. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගරු අමුතුම පිළිතුරු ලබා දෙනවා තමයි බලාපොරොත්තු වෙන. 1. 2014 සිට 2018 දක්වා, ඒ කියන්නේ පසුගිය වසර පහ තුළ පැරණිහා නව කාණ්ඩ යටතේ ඇතුළත් කරගත් සිසුන්ගේ උපරිම අගය අනුව 2019 උසස් පෙළ සිසුන් බඳවා ගැනීමට පියවරු ගන්න ලබන්නේ. ඒ කියන්නේ ඒ වසර පහේ මධ්‍යන්‍ය අගුව අනුව නෙවෙයි, ඒ වසර පහේ උපරිම අගය අනුව බඳවා ගැනීමට කටයුතු කරනවාද කියලා අමුතුමගෙන් දැනගන්න කැමතියි. උපරිම අගය වෙනුවට සංයුක්ත මධ්‍යනාගේ සලකා බැලීම නිසා සරසවි ප්‍රවේශ ලැබීමට අවස්ථාව ඇති සිසුන් සැලකීතු සංඛ්‍යාවකට සරසවි වරම් අහිමිවීම පිළිගන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, ඒ ආකාරයෙන් මේ බඳවා ගැනීම සිදු නොකළොත් විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුත, නුවර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල ඒ තුනේ සමාර්ථයක් ලබාගත් ශිෂ්‍යයෙකුටවත් වෛද්‍ය පීඨයට ඇතුළත් වීම ඉඩකඩ ඇරිනවා. හම්බන්තොටත් ඒ තුන ලබාගත් ශිෂ්‍යයෙක්වත් ගරු කතානායකතුමනි වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ සුදුසුකම් අහිමි වෙනවා. ඒ නිසා එකකින් අසාධාරණයක් සිද්ධ වෙනවද කියලා ගරු අමුතුම මම දැනගන්න කැමතියි. 3. තෝරා ගැනීමේදී වැරදි ක්‍රමවේද නිසා වැඩි අගයකින් තෝරා ගන්නා පාඨමාලාවකට සුසුකම් ලැබිය හැකිව තිබියදී අඩු අගයකින් තෝරා ගන්නා පාඨමාලා සඳහා තේරිපත් වීමටත් තෝරාගත් විශ්වවිද්‍යාල තුළ එකම පාඨමාලාවේ වෙනත් විෂය කාණ්ඩ තෝරා ගැනීමේදී අසාධාරණ ලක්වන්නේ නේද? ඔබතුමා ඒක දන්නවා. එකම විෂය ධාරාවේ පාඨමාලා වෙනස් වෙනවා. ඒකටත් මේකෙන් අගතිය සිද්ධ වෙනවා. ඒ වගේම ඒ කවර විශ්වවිද්‍යාල පීඨයේද ඇතුළත් වෙන කියන එකත් යම් ගණනය කිරීමක් තිබෙනවා. ඒ තුළත් මේකේ අසාධාරණයක් ඇති වෙනවා. ඉහත තත්ත්වයන් තුළ 2019 උසස් පෙළ සිසුන් මානසික පීඩාවට ලක්ව ඇති බව ආණ්ඩුව පිළිගන්නේද? මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ගරු ඇමතුමා විසින් කවර ක්‍රියාමාර්ගයක් ගන්නවාද කියලා දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි ගරු.
ගරු අධ්‍යාපන ඇමතුමා,
ගරු කතානායකතුමනි, රුකුමාර දිසානායක මහතා, ඉතා වැදගත් ප්‍රශ්නයක් මේ යොමු කරලා තිබෙන නිසා මේ පැහැදිලි කිරීමට කලින් කරුණු දෙකක් පමණක් සඳහන් කරන්නට කැමතියි. එකක් මේ ශිෂ්‍යයන් සහ දෙමව්පියන් ලබා දෙන තොරතුරු මත තමයි එතුමා මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මේ ශිෂ්‍යයන් හා දෙමව්පියන් ලබා දෙන තොරතුරු මතම තමයි 2011 වර්ෂයේදී දැවැන්ත අර්බුදයන් නිර්මාණය කළා. හිතාමතා ඕනෑකමින්ම විද්‍යා ප්‍රතිඵල ලැබෙන අයට උසස් පෙළ වාණිජ්‍ය ප්‍රතිඵල ලැබිලාය, වාණිජ්‍ය ප්‍රතිඵල ලැබෙන අයට විද්‍යා ප්‍රතිඵල ලැබිලාය, හාමුදුරුවන්ට නැටුම් ප්‍රතිඵල යවලාය කියලා විශාල දේශපාලන වශයෙන් ඉතාම අහිතකර ප්‍රචාරයක් ගෙනිච්ච මම හිතනවා. ඒ නිසාම තමයි මේ නඩු තීන්දුව වලට යන්න සිද්ධ වුණේ. ඒ නිසා අපි ඔවුන්ගේ ප්‍රකාශන සහ ප්‍රායෝගික තත්ත්වයේ පිළිබඳ විවේචනාත්මකව සලකා බැලීම මැනවි කියලා මම හිතනවා. එක දෙක මේ යම් යම් කරුණු සැඟවීම පිළිබඳ අදහසක් තිබෙනවාද කියලා මොනම හේතුවක් නිසාවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කුමන කරුණක් පිළිබඳවත් පාර්ලිමේන්තුවට හෝ ඔබතුමන්ලට කිසිම කරුණක් සංගවන්න මං විෂය භාර ඇමතිවරය වශයෙන් තුන් හිතෙන්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ වැදගත්කම සලකලා ගරු කතානායකතුමනි මං ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් ලබා දෙන්න කියලා කීවා. ඒ විස්තරේ මම සඳහන් කරනවා. ඒ පිළිබඳ ඊට පසුව ප්‍රශ්න අහන්න පුළුවන්. 2011 වර්ෂයේදී අපසු උසස් පෙළ විභාගය නවහ පැරණි නිර්දේශය යටතේ පවත්වන්නට යෙදුණු අතර එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට පෙර විභාග දෙපාර්තමේන්තුවෙන් එම කාණ්ඩ දෙකේ සිසුන් විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනීම කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිර්දේශ ලබා ගැනීමට කරන ලද ඉල්ලීමට අනුව විශේෂඥ කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව 2011-2012 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් තෝරා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කළ නිපුණතා කමිටුවේ නිර්දේශ මත නවහ පැරණි නිර්දේශ යටතේ 2011 වර්ෂයේ අප උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් එක් ඛණ්ඩයක් ලෙස සලකමින් ඉසෙඩ් අගයන් පෙළ ගැස්සමින් විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී. එකට කෙසේ නමුත් එම ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ගුරු සංගමය සහ දෙදා සෙකොලා වර්සේ අප සූසස්වල විභාගයට පෙනීසිටි සිසුන් දාසේ දෙනේ. ගොුණු කළ ශේෂ්්‍රාධිකරන මූඩි කයිතිවාසිකන් අංක විසනමය ඇලයිරක් දෙදස් දොලා නඩුවේදී. ගරු විනිසුරු මඩුල්ල පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී. විශ්වවිද්‍යාල සිසුන් තෝරාගැනීමේදී සලකා බලනු ලබන ඉසෙඩ් අගයන් ගන්නේ කරනු ලබන සමීක්ෂණය වෙනස් වන බව 2011 වර්ෂයේ අප සූසස් පෙළ විභාගයේ පැවැත්වීමට පෙර අතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ විභාග කොමසාරිස්වරයා විසින් පෙර දැනුම් දීමක් නොකළ බව ඒ නඩුවේදී කිව්වේ. ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වසර 10කට වඩා වැඩි කාලයක් සිට විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදය වෙනස් කිරීමට පෙර ඒ බව පෙස්සම්කරුවන්ට දැන ගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බව. 2011 උසස් පෙළ විභාගයේ නවහා පැරණි විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් කණ්ඩායම් දෙකකට අයත් වන නිසා ඔවුන් එක් කණ්ඩායමක් ලෙස සැලකිය නොහැකි බව. මේ හේතු සලකා බලමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගත හැකි සංඛ්‍යානමේ මූලධර්ම මත පදනම් වෙමින් එම සිසුන් කාණ්ඩ දෙක සඳහා වෙන වෙනම ඉසෙඩ් අගයන් නිකුත් කිරීම නියෝග කරන ලදී. එම නියෝගයට ගරු කරමින් ඒ බව විභාග දෙපාර්තමේන්තුවට දන්න ලද අතර එම සිසුන් කණ්ඩායම් දෙක ඉසෙඩ් අගය අනුව පෙළ ගැසිය යුතු ආකාරය පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් උපදෙස් පතන ලදී. ඒ අනුව ඒ පිළිබඳ එවකට අධිකරු ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් පසු එතුමා විසින් මෙම කාර්යය සඳහා නිපුණතා කමිටුවක් පත්කරන ලද අතර එම කමිටුව ඉහත නඩු තීන්දුව පදනම් කර ගනිමින් අප සූසස් පෙළ විභාගයේ නවා පැරණි විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් කාණ්ඩ දෙකක්සේ සලකා ඉසෙඩ් අගය ගණනය කිරීමෙන් අනතුරුව එම කාණ්ඩ දෙක දිස්ත්‍රික් හා දිවයිනේ කුසලතා දැක්වීම එකට පෙළ ගැසීමට නිර්දේශ කරන ලදී. ඉන් අනතුරුව දෙවනවරට එකී ඉසෙඩ් අගය මත පදනම්ව නිකුත් කළ දිස්ත්‍රික් හා දිවයින කුසලතාවේ නව පෙළ ගැසීමට එරෙහිව ඉන් අගතියට පත් වූ අය තවත් සිසුන් පිරිසක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කීපයක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු අංක 418යි ඇලයිරක් 2012 මූලික නඩුව සේ ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ සියලු පාර්ශ්වයන්ට සවන් දෙමින් ඉසෙඩ් අගිය පදනම් කරගෙන සිසුන් වැඩි සංඛ්‍යාවට සහනයක් ලබා දිය හැකිසේ සුදුසු ක්‍රමවේදය සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී. අනතුරුව එවකට සිටි නීතිපතිතුමාගේ මැදිහත්වීම සහිතව සාකච්ඡාවට කීපයක් පැවැත්වූ අතර පෙස්සම්කරුවන් නියෝජනය කරමින් ඔවුන්ගේ නීතිඥවරුන්ද ඒ සඳහා සහභාගී වූහ. පසුගිය වර්ෂවල පාඨමාලාවන් සඳහා සිසුන් තේරූපත් වූ රටාව සලකා බලා 2011-12 අධ්‍යයන වර්ෂයේදී එම පාඨමාලාවන් සඳහා නවා පැරණි නිර්දේශ යටතේ 2011 වර්ෂයේ අපසු උසස් පෙළ විභාගයට පෙනී සිටි විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කළ සිසුන් පාඨමාලාවට තෝරා ගැනීමට එකම සාධාරණ විසඳුම බව සියලු පාර්ශ්වකරුවන් ඒකමතිකව තීරණය කළ ලදී. එම තීරණය මත පදනම්ව ක්‍රමවේද හතරක් ඉදිරිපත් කළා. ක්‍රමවේද හතරක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද එයිදී සියලු පාර්ශ්වයන් එකඟ වූයේ උපරිම සිසුන් ප්‍රමාණයක් බඳවාගත හැකි පාත දැක්වෙන ක්‍රමවේදයට. මේකයි ක්‍රමවේදය. යම් පාඨමාලාවක් සඳහා 2006-10 යන වර්ෂ තුල අපස උසස් පෙළ විභාගයට පනමුවරට පෙනී සිට එම පාඨමාලාවට දිස්ත්‍රික් පදනම් මත එක් එක් දිස්ත්‍රික්කෙන් සහ දීපව්‍යාප්ත කුසලතා පදනම් මත තේරීපත් වුණ සිසුන්ගේ ප්‍රතිශතයෙන් උපරිම ප්‍රතිශතය අනුව 2011-12 අධ්‍යයන වර්ෂයේ පාඨමාලාව සඳහා වෙන් කළ මුළු ස්ථාන ප්‍රමාණයෙන් නවරින් දේශ යටතේ පෙනී සිටි සිසුන් සඳහා පිළිවෙලින් දිස්ත්‍රික්ක පදනම් මත එක් එක් දිස්ත්‍රික්කය සහ දීපව්‍යාප්ත කුසලතා පදනම් මත වෙන් කරනු ලබන ස්ථාන සංඛ්‍යාව ගණනය කිරීම සහ යම් පාඨමාලාවක් සඳහා 2006-2010 වර්ෂ තුල අපසු උසස් පෙළ විභාගයේ දෙවන හා තුන්වෙනි වර පෙනී සිටි එම පාඨමාලාවට දිස්ත්‍රික්ක පදනම් මත එක් එක් දිස්ත්‍රික්කෙන් සහ දීපව්‍යාප්ත කුසලතා මත තේරීපත් වුණ සිසුන්ගේ ප්‍රතිශතයෙන් උපරිම ප්‍රතිශතය අනුව 2011-12 අධ්‍යයන වර්ෂයේට එම පාඨමාලාව සඳහා වෙන් කළ මුළු ස්ථාන ප්‍රමාණයෙන් පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් සඳහා පිළිවෙලින් දිස්ත්‍රික්ක පදනම් මත එක් එක් දිස්ත්‍රික්කෙන් සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම් මත වෙන් කරනු ලබන ස්ථාන සංඛ්‍යාව ගණනය කිරීම. ඒ අනුව මෙකී සියලු පාර්ශ්වයන් එකඟ වූ ක්‍රමවේදය පිළිබඳ ගරු ශේෂ්ඨාධිකරණයේ දැනුවත් කර අතර ශේෂ්ඨාධිකරණයේ එම ක්‍රමවේදය අනුමත කරමින් නියෝගය නිකුත් කරන ලදී. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ සඳහන් ක්‍රමවේදය අනුව යමින් සිසුන් උපරිම සංඛ්‍යාව එනම් අතිරේක සිසුන් 5609 ප්‍රමාණය තෝරා ගැනීමට සිදු වූයේ ඉහත 29.12 නඩුවේ ශේෂ්ඨාධිකරණයේ පෙන්වා දුන් පරිදි උසස් පෙළ විභාගයේ පෙර සිසුන් වෙත නව ක්‍රමවේදය පිළිබඳ දැනුම් දී නොතිබීම සහ ඒ වන විටත් ඉසෙඩ් අගය දෙවතාවකදී නිකුත් කිරීම මත සිසුන් වැඩි ප්‍රමාණයක් තමන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති බවට නෛතික බලාපොරොත්තුවක් ලබා දී ඇති බවට කරුණු අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි. ඒකෙන් කියන්නේ මේ 5000 ගාන වැඩිපුර ගන්න සිද්ධ වුණේ ඒ නිසි ලෙස සිසුන් දැනුවත් නොකළ නිසා. ඉසෙඩ් අගේ දෙසරයක් ගණනය කළා තිබුණ නිසා තමයි ශේෂ්ඨාධිකරණයේ කිව්වේ ඒ 5000 ගානම ගන්න කියලා. ඒක විශ්වවිද්‍යාලට දරන්න බැරි ගාණක්. නමුත් ඒක අපි ඉෂ්ට කළා. නමුත් මේවර ඒ ශේෂ්ඨාධිකරණයේ පූර්ව ආදර්ශයේගෙන දැන් පසුගිය රජයේ යටතේ විභාග පැවැත්වුවේ සියල්ල කළේ. නමුත් ඔවුන් අනුගමනය කළ තියෙන ක්‍රියාමාර්ගය මට දැනුම් දීලා තියෙනවා මේ විදියට. 2019 විශ්ව අධ්‍යයන වර්ෂයේ 2019 වසරේ පැවැත්වු අපස උසස් පෙළ විභාගයේට 2011 වර්ෂයේදී මෙන් නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ සිසුන් කාණ්ඩ දෙකක් විභාගයට පෙනී සිටින ලදී. විභාග කොමසාරි ජෙනරාල්වරයාගේ 2018/07/20 ලිපිය මගින් දැනුම් දුන් පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2019 විශ්ව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් තෝරා ගැනීම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නිපුණතා කමිටුවක් පත් කළ අතර එම කමිටු සාමාජිකයන් විභාග දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරීන් සහ සාකච්ඡාවට කීපයක් පැවැත්වුණු අතර නවා පැරණි නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටින සිසුන් සියලු දෙනාම එක් විභාගයක් සඳහා පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කළා තියෙනවා. එහිදී විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාවරයේ වූයේ ඒ සිදු කළ නොහැකි බව. ඇයි නිපුණතා කමිටුව මේ සඳහා සුසු ක්‍රමවේදය නිර්දේශ කිරීමේදී පාත සඳහන් කරුණු අවධානය යොමු කළා තියෙනවා. 1. නවසා පැරණි නිර්දේශ යටතේ විභාග දෙකක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබීම. විභාග දෙකක් නව පැරණි නිර්දේශ යටතේ විභාග දෙකක් පැවැත්වීම සඳහා සිසුන් දැනුවත් කිරීමට ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වන විටත් නිකුත් කළා තිබීම. 3. නවසා පැරණි නිර්දේශ යටතේ පවත්වන විභාග සඳහා සම මට්ටමේ දුෂ්කරතාවය same level difficulty පවත්වාගෙන යාමේ හැකියාවන් නොමැති වීම. මෙහිදී 2019 වර්ෂයේ සිසුන් තෝරා ගැනීමේදී 2011 වර්ෂයේ අප සුසස් පෙළ විභාගය සඳහා නවා පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන්ට අදාළව SCFR 29/2012 නඩුවේදී ශේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුව යමින් 2019 උසස් පෙළ විභාගය සඳහා නවා පැරණි නිර්දේශ යටතේ පෙනී සිටින සිසුන්ද වෙනම කාණ්ඩ දෙකක් ලෙස සැලකීමට කොමිසම තීරණය කළා තිබෙනවා. ඒ අනුව 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේදී සිසුන් විසින් ලබා ගන්නා ඉසෙඩ් අගය පදනම් කරගෙන 2019 විශ්ව අධ්‍යයන වර්ෂයේදී විශ්වවිද්‍යාලය සඳහා සිසුන් තෝරා ගැනීමට භාවිතා කළ යුතු උපමාන මොනවාද යන්න යෝජනා කිරීමට නිපුණතා කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පත් කරන්නලා තිබෙනවා. එම නිපුණතා කමිටුවේ නිර්දේශ මත 78.16 දරන විශ්වවිද්‍යාල පනතේ 15/4 වගන්තියට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ කමිටුවේ නිර්දේශ සහ නීතිපතිගේ උපදෙස් අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පහත තීරණවලට එළඹිලා තියෙනවා. 2019 වර්ෂයේ අපසුසස් පෙළ විභාගය සඳහා නව නිර්දේශ යටතේ පෙනී සිටින සිසුන් විශ්වවිද්‍යාලයට එක් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා දිස්ත්‍රික් කුසලතා පදනම් මත සෑම දිස්ත්‍රික්කයකම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම් මත තෝරා ගන්නු ලබන ප්‍රතිශතය දෙදස් දාතුන වර්ෂයේ සිට දෙදස් දාත වර්ෂය දක්වා වූ පස්ස වුරුදු කාලයේ දාතුන දාත පස්ස වුරුදු කාලය තුළදී පළමු වරට අපොසු සස්පෙන විභාගයේ සඳහා පෙනී සිටි පිළිවෙලින් දිස්ත්‍රික්ක කුසලතා පදනම් මත සෑම දිස්ත්‍රික්කයකින්ම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම් මත එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට ඇතුල් කරන ලද සිසුන්ගේ සංයුත මධ්‍යහනය ඒ ප්‍රතිශතය අර එක් ගන්න. ඊළඟට 2019 වර්ෂයේ අපොසු උසස් පෙළ විභාගය සඳහා පැරණි නිර්දේශයේ පරණයක යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා දිස්ත්‍රික් කුසලතා පදනම් මත සෑම දිස්ත්‍රික්කයකම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම් මත තෝරා ගනු ලබන ප්‍රතිශතය 2013 වර්ෂයේ සිට 17 වර්ෂයේ සඳහා පස් අවුරුදු කාලය තුළදී දෙවන සහ තුන්වෙනි වරටද උසස් පෙළ විභාගයට පෙනී සිටි පිළිවෙලින් දිස්ත්‍රික් කුසලතා පදනම් මත සෑම දිස්ත්‍රික්කයකින්ම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම් මත එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට ඇතුල් කරගන්න ලබන සිසුන්ගේ සංයුක්ත මධ්‍යයේ ප්‍රතිශතය. එතකොට ගරු මන්ත්‍රීතුමා 2013-17 අතර මේ සියලුම වර්ෂවල කිසිම ශිෂ්‍යයෙකුට අසාධාරණයක් නොවෙන ඒ සංයුක්ත මධ්‍යස්ථයේ අරගෙන තමයි තීරණය කළා තියෙන්නේ මේ වර ගන්න සංඛ්‍යාව. ඊළඟට මේ අනුව 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේ සිසුන් ලබා ගන්නා ඉසෙඩගිය පදනම් කරගෙන 2019-20 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් තෝරා ගැනීම ඊයේ සඳහන් තීරණවලට අනුව 2019-20 අධ්‍යයන වර්ෂයේ නිකුත් කිරීම නියමිත ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා ප්‍රවේශය සහ මේ අත්පොතේ ඇතුළත් නීති රීතිවලට යටත්ව සිදු කළ බව දැන්නීමේ වැඩිදුරටත් සඳහන් විය. මොකද අර කලින් ශේෂ්ඨාධිකරණයේ සිසුන් දැනුවත් කරලා නැහැ කීව නිසා මේ සංග්‍රහය කලින් බොහොම පැහැදිලිව සියලුම ශිෂ්‍යයන්ට දෙමව්පියන්ට ක්‍රමානුකූලව දැනුවත් කරලා තිබෙන බව තමයි මේ පොත් මුද්‍රණය කරලා තියෙන්නේ. ඊට සඳහන් කළ පරිදි සිසුන් තෝරා ගන්න ආකාරය පිළිබඳ පූර්ව දැනුම් දීම සිදු කළද 2019 වසර විභාග ප්‍රතිඵල නිකුත් කරන තෙක් මෙම ක්‍රමවේදයේ කිසිවෙකු විසින් විරෝධයක් නොදක්වන ලද බව ප්‍රකාශ කරමු. ඒ කියන්නේ ක්‍රමවේදයේ කලින් කිව්වාම මේ දෙමව්පියවත් ශිෂ්‍යවත් ආචාර්යවරුවත් ඔබතුමන්ලවත් කවුරුවත් ඒ පිළිබඳ විරෝධයක් දැක්වේ නැතිලු. හරි. ඊළඟට 2019 අපොසු උසස් පෙළ පැවැත්වීමට පෙර සිසුන්ට මේ දැනුවත් කරන ලදී. ඔබතුමාගේ ප්‍රශ්නය දැන් එනවා. 2014 සිට 18 වර පැරණි වර්ෂවල බඳවා ගැනීමට පියවර ගනු ලබන්නේද 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේ සඳහා නව නිර්දේශයට පෙනී සිටින සිසුන් විශ්වවිද්‍යාලවල එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා දිස්ත්‍රික් කුසලතා පදනම් මත සෑම දිස්ත්‍රික්කයකම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම් මත තෝරා ගනු ලබන ප්‍රතිශතය 13-17 වසරවල පස් අවුරුදු කාලය තුළ පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි පිළිවෙලින් දිස්ත්‍රික්ක කුසලතා පදනම් මත සෑම දිස්ත්‍රික්කයකින්ම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම් මත එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළු කරන සිසුන්ගේ සංයුක්ත මධ්‍යකයේ ප්‍රතිශතය වේ. ඊළඟට උපරිම අගය වෙනුවට සංයුක්ත අගය බැලීම නිසා සරසවි ප්‍රවේශය ලැබීමට අවස්ථාව ඇති සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවකට සරසවි වරන් අහිමි වෙන බව ඔබතුමා අහනවා පිළිගන්නවද කියලා. සංඛ්‍යාන විෂයට අනුව සංයුක්ත මධ්‍යකය සහ උපරිම අගය ගණනය කිරීම යනු ක්‍රමවේද දෙකක්. ඒක ඒ ගණන් හදන විද්‍යාඥයෝ තමයි දන්නේ. ඉහතින් සඳහන් කළ පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව දක්වා ඇත්තේ සංයුක්ත මධ්‍යකය මත පදනම් වූ ක්‍රමවේදයයි. එයට පාදක වූ හේතුන් ප්‍රශ්න අංක 3 විස්තර කළ කීවා. තෝරා ගැනීමේ වැරදි ක්‍රමවේදය නිසා වැඩි අගයක්කින් තෝරා ගන්නා පාඨමාලාවට සුසුකම් ලැබිය හැකිව තිබූ අඩු සංඛ්‍යාවකින් තෝරා ගන්නා පාඨමාලාව සඳහා තේරීපත් වීමටත් තෝරාගත් විශ්වවිද්‍යාල තුල එකම පාඨමාලාව වෙනත් විෂය කාණ්ඩ තෝරා ගැනීමේදී අසාධාරණ ඉලක්ක වීමක් සිදුවන බව දන්නවාද කියලා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යෝජනා කර ඇති ක්‍රමවේදය අධිකරණ තීන්දුව වලට ගරු කරමින් මෙන්ම විශ්වවිද්‍යාලවල පවතින පාසුකම් මත උපරිම සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කර හැකි ආකාරයට මෙම ක්‍රමවේදය තීරණය කළ ඇත. කෙසේ නමුත් රජයේ ප්‍රතිපත්තියන් අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ වැඩි සිසුන් සංඛ්‍යාවක් සඳහා ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා තියෙනවා. මම පෑදී ඔබතුමාගේ ප්‍රශ්නයන්
ගරු කතානායකතුමනි, එමුතුමා බඳවා ගන්න ක්‍රමය කිව්වහම විභාගය ඊට වඩා ලේසි වගේ, විභාගයට වඩා අමාරුයි වගේ බඳවා ගන්න ක්‍රමය එමුතුමා කියපු විදිහට. දැන් ගරු කතානායකතුමනි, දැන් මෙතන තියෙන්නේ පසුගිය අවුරුදු පහේ සංයුක්ත මධ්‍යන්‍ය ගන්නවද?
ඔව් ඒක තමයි.
නැත්නම් ඒ අවුරුදු පහේ වැඩිම අගය ගන්නවද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ගරු කතානායකතුමනි, සංයුක්ත මධ්‍යන්‍ය ගත්තාම ඔබතුමා කිව්වේ සංඛ්‍යා විද්‍යාව අනුවමත් සංයුක්ත මධ්‍යන්‍ය ගත්තාම සිදුවන දේ තමයි විශ්වවිද්‍යාලට බඳවා ගන්නා සිසු සංඛ්‍යාව අඩු වෙනවා. හැබැයි ඒ වසර පහේ වැඩිම අගය අපි නිර්ණය කරොත් විශ්වවිද්‍යාලට බඳවා ගන්නා සිසු සංඛ්‍යාව වැඩි වෙනවා. ඕකනේ වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ගරු කතානායකතුමනි, මේ විශේෂ අවස්ථාව මම හිතන්නේ අවුරුදු 7-8කට සැරයක් එනවනේ. දැන් ඒ කියන්නේ විෂය නිර්දේශය වෙනස් කරනකොටම මේක 2011 ඔබතුමා කියපු පරිදිම දැන් 2019 ආයි 2026 27 වෙනකොට මේ தත්ත්වෙ මතුවෙන්න පුළුවන්. ඒත් ඔබතුමා ප්‍රධාන තර්ක දෙකක් ගෙනාවා. ශේෂ්ඨාධිකරණයේ මේ නඩු තීන්දුව දෙන සලකා බැලුවේ එක කලින් ඉසෙඩ් අගය එක කාණ්ඩයක් ලෙස පැරණි සහ නව නිකුත් කර තිබීම. ඒක නෙක හේතුව. දෙවනි හේතුවට ඔබතුමා සඳහන් කරේ ශේෂ්ඨාධිකරණ සලකා බැලුවේ විභාග ලියන අයදුම් කරුවන් තමන් තෝරාගන්නේ මොන ක්‍රමවේදයකින්ද පිළිබඳ නොදැන සිටීම. ඒ මත තමයි මේ තීන්දුවට එළඹුණා කියලා කියන්නේ. මම දන්නේ ශේෂ්ඨ මම නඩු තීන්දුව සම්පූර්ණ කියෙව්වේ නෑ. නමුත් තීන්දුව ගත්තොත් තියෙන්නේ මොකද්ද? තීන්දුව ගත්තොත් මේ තීන්දුව දෙකෙන් ගරු කතානායකතුමනි කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි නව සහ පැරණි ලෙස ඉසෙඩ් අගේ කාණ්ඩ දෙකක් ලෙස නිකුත් කරන්න. එක තීන්දුවක්. පළවෙනි දීපු තීන්දුව ඒකනේ. දෙවෙනි දීපු තීන්දුව තමයි බඳවා ගැනීමේදී අර වසර පහේ වැඩි එක ගන්න කියලා. එතකොට ඔබතුමා කියන එක අර සැලකිල්ල ලක් කළ යුතු කරුණු දෙක සැලකිල්ල ලක් කරේ පළමු තීන්දුවේ. ඒ කියන්නේ කාණ්ඩ දෙකක් ලෙස නිකුත් කිරීම සඳහා තමයි මේක කලින් දැනුවත් නොකර තිබීමත් ඉසෙඩ් අගය එක ලෙස නිකුත් කිරීම පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරේ. ඒ නිසා දෙවෙනි තීන්දුව ගන්න ලැබුවේ එතෙන්දී ළමයිට සිදු අසාධාරණේ වළක්වන්න නම් ඒ වසර පහේ උපරිම අගය ගත්තු අවුරුද්දට අනුව මේ කණ්ඩායම් දෙකේ ළමයි ගන්න කියලා. ඒ අනුව ළමයි සංඛ්‍යාවක් වැඩි වුණා. මම කියන්නේ දැනුත් ළමයිට සිදුවෙන අසාධාරණ වැළැක්වීමට නම් කල යුතු වන්නේ,
මං කියන්නේ ඔන්න අමිත කතා කරනවා,
කල යුතු වන්නේ ඔබතුමා 2013 2017 නම් සලකන්නේ, මම දන්නේ 18යි සලකන්නේ නැත්තේ කියලා. 2013 18 වසර පහනම් සලකන්නේ 17. ඔව් 2013 සහ 2017 වසර පහනම් සලකන්නේ. ඔබතුමා මම ඉල්ලන්නේ මේ ළමයට අසාධාරණයක් නොවෙන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි ඒ වසර පහේ වැඩිම අගය ගන්න එක. අන්න ඒ සඳහා අවධානය යොමු කරොත් ළමයි සංඛ්‍යාව වැඩි කරන්න සිද්ධ වෙන ඒ කාර්යය.
ගරු ඇමෙත්තුමා, මම කියන්නේ මේ හුඟක් වැදගත් ප්‍රශ්නයක්, මම දන්නවා වෙලාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න මේ අවස්ථාවදී. දැන් ගරු කතානායකතුමනි, මම මේ සඳහා විශේෂ සියලුම උපකුලපතිතුමන්ලා සියලුම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාපතිතුමාලා ඇතුළු කාර්ය මණ්ඩල සියලුම වගකිව යුතු පාර්ශ්ව ගෙනල්ලා අපි මේ වර්ෂයේ ඉතිහාසයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා බඳවගත්ත වැඩිම ප්‍රමාණයේ බඳවා ගැනීම සඳහා කටයුතු යොදනවා. ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය වෙනවා. මක් නිසාද යත් ඔබතුමා දන්නවා, භෞතික සම්පත් වැඩි කිරීමට අතිරේකව මේ ගුරුවරුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා ආචාර්ය මණ්ඩලවල එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් වැඩි කරන්න ඕනේ. ඒ මුදලත් ලබා ගැනීමෙන් පසු මම ඔබතුමාලට වගකීමකින් කියනවා, ගිය වර්ෂවල බඳවගත්තට වඩා විශේෂයෙන් වෛද්‍ය පීඨය ගැන මේ නලින් ජයතිස්ස මහත්තයා හිටන් ඉන්නේ වෛද්‍ය පීඨයට මොකද වෙන්නේ කියලා දැනගන්න. ඒ නිසා වෛද්‍ය පීඨයට මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ බඳවාගත් දරුවන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මම බඳව ගන්නවා කියන සාතිකය දෙනවා. හැබැයි ක්‍රමවේදය අනුව මේක කරන්න යනකොට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයටත් බඳව ගන්න වෙනවා. ඒ සඳහා අධිකරු ජනාධිපතිතුමා විශේෂ අනුමැතියක් ලැබලා දීලා තියෙනවා. මේ තත්ත්වයේ සලකලා වෛද්‍ය පීඨයට බඳව ගන්න ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඒටත් බඳව ගන්න ඉඩ
දෙනවා. හොඳයි.
ඔව්. ඔව් ඒක අපි කියවනවා.
හොඳයි. හරි. මම සුචි. ප්‍රිවිලේජ් ඉෂුව ඔනරබල් සුමන්දිරන්.
Thank you, Honorable Speaker, for permitting me to raise this issue today. I refer to an article published at page 13 of the Sunday Island of 16th February 2020 by one C.A. Chandra Prema, titled Politics of the High Post Committee of Parliament. I table a copy of this newspaper article. Mr. Chandra Prema is a nominee for the post of permanent representative of Sri Lanka to the United Nations in Geneva. This article in its entirety violates the privilege not only of myself as a member of parliament, but of the High Post Committee and of the whole parliament itself. While it is wholly improper for him to have written this piece while he was awaiting clearance by the High Post Committee, the irony is that he speaks of conflict of interest. I do not know this Chandra Prema personally and have only heard of him in relation to his writings. He claims that some people have made allegations that he was part of a death squad that carried out extrajudicial killings. Having put the cap on, so to say, he does not even deny these allegations in his article, but merely says that one must ask the former Prime Minister whether he was ordered to carry out these killings, which includes three lawyers. I state that this article breaches the privilege of this House and urge you, Mr. Speaker, to take appropriate action against the said Chandra Prema and the said newspaper. And I also wish to draw the attention of the Honourable Minister of Foreign Affairs, who is present in the House at the moment, with regard to this nomination of C.A. Chandra Prema, of all places, to Geneva. Thank you.
Thank you. Thank you. Garu Ranjan Ramanayake Mahathaya, oba puwathpat nivedana sambandha minithuwak pahedili kirimak kiruwa.
Garu Kathanayakathumini, bohoma stuti awasara dunata varaprasada prashnayak. ගරු කථානායකතුමනි, ඊයේ මම බන්ධනාගාරයෙන් මේ ගරු සභාවට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. මම මට ඇහුනේ නැහැ ගෞරවනීය කථානායකතුමා මේ වගේ දෙයක් කියනවා. නමුත් ජාතික පුවත්පතක් වන ලංකාදීප පුවත්පතේ මා සභාගත කරන අද තියෙනවා රංජන්ගේ කටහඬ පටවල වැඩිපුර තියෙන්නේ කුණුහරප මන්ත්‍රීද දීම ගැන සලකා බලයි ගරු කථානායකතුමා කියයි කියලා. ගරු කථානායකතුමනි, මම බොහොම වගකීමෙන් මම හිතනවා තමුන්නාන්සේ ඉන්නේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න. මං කවදාවත් මේ මම පහුගිය ටිකේ ගරු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා මගේ කටහඬ පටගෙන කොමිසමක් දාන්න, ජනාධිපති කොමිසමක් දානවා කියලා. මම ඒකට ඇඟිලි ගැනගෙන බලා ඉන්නවා. මොකද ලංකාවේ ජනතාවට අයිතියක් තියෙනවා. තමුන් ඡන්දෙ දුන්නු, තමුන් කාර් පර්මිට් දුන්නු, අවුරුදු පහෙන් පස්සේ විශ්‍රාම වැටුප් දුන්නු, කරන් බිල්, ලයිට් බිල්, සැප වාහනවලට ගෙවන මේ පුද්ගලයන්ගේ පැටිකිරිය කතාබහ ජීවත් වෙන ක්‍රමය ගැන දැනගන්නට අයිතිය තියෙනවා. ඒ ගැන මේ කටහඬ පටහරා දැනගන්න ජනතාවට පුළුවන්. ඒ හින්දා මම වගකීමෙන් කියනවා මේ කටහඬ පටවල තියෙන්නේ මම දුන්නු කටහඬ පටවල බොහොම වගකීමෙන් මම හරියට බලලා මම කතා කරපු ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටහඬ පට දෙකක්, එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හඬ පටයක්, SB දිසානායක මහත්මයාගේ හඬ පටයක්, කැබිනට් ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳ ආශා අලුත්ගමගේගේ කටහඬ පට දෙකක්, විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ ශශී වීරවංශගේ කටහඬ පට එකක්, සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයාගේ හඬ පටයක්. මේ එකදු හඬ පටයකවත් කුණුහරප නැහැ. නමුත් කොහොමද ඔබතුමා හෝ මේ සභාවේ කවුරු හරි මොකද්ද නිර්ණායකයේ, කොහොමද මේ කුණුහබ්බ කුණු හරුප කියන එක නිර්වචනය කළේ.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධයෙන් පුවත්පත් වලින් දෙන ශීර්ෂපාර ගැන මට බරිබන්. නමුත් මාත් කනගාටු වෙන ගැන මම පොඩක් හොයලා බලන්න, කුණු හරුප වෙනුවට අසභ්‍ය කියනවා නම් අසෝබනයි කියනවා වඩා හොඳයි. ඒ නිසා මම පොයින්ට් එක ගන්නම්. අවශ්‍ය විදිහට අදාළ පුවත්පත් සමඟ සාකච්ඡා කරලා යම්කේ නිවැරදි කිරීමක් කරන කතා කරන්න. හොඳයි බොහොම නෑ අපි කියන දැන් ඔබතුමා කියපු කරුණ මම ගන්නම්. මේ මට ඒක තමයි මම පුවත්පත් ආයතනය සම කතා කරලා අවශ්‍ය විදිහට කටයුතු කරන්න. බොහොම ස්තුතියි. ඔව් කියන්න ගරු මන්ත්‍රීතුමා.
අර කතානායකතුමනි, දැන් ඔබතුමා දැන් දැනුත් මාධ්‍ය ඉන්න ඔබතුමා දැනුත් කිව්ව අසභ්‍ය කියලා. එතකොට ඒකත් දැන් යනවනේ අසභ්‍ය.
මම බලන්න කොහොමද කියලා. ඒක තමයි හොයලා බලන්න ඕනේ මම. ඒක දැන් මට එන්නේ මට
කියන්නේ. දැන් ආයෙ කිව්වම අරගොල්ලෝ ලියනවනේ. ගරු
ඔරේ
මේ පුදුම ආණ්ඩුවක්. ඒ කියන්නේ දැන් ඔබතුමා දැනුත් කියන අසභ්‍ය කියලා. එතකොට දැන් අර කට්ටිය දැන් ලියන
අසභ්‍ය. කුණුහරුප වෙනුවට කුණුහරුප වචන වෙනුවට මොකද වෙන්නේ? ඒකයි මං කියවන්නේ. ඒක කියලා කුණුහරුප වෙනුවට අසභ්‍ය කියන වචන
අර කතානායකතුමනි
මම හොර බලන්න.
එතකොට ජනාධිපතිලා මං කියන කුණුහරුප අහන් ඉන්නවද?
ඔබතුමාට කන් දුන්නානේ මං.
ඒගොල්ලොත් වැරදි නේද සර්?
හොඳයි හොඳයි. ඔබතුමාට කන් දුන්න මං. කොවිතුටි. හොඳයි හොඳයි. හරි 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 මොකද මම ඔබට මිරාද දුන්න දැන් කවුරු වරා ගත්තා මම අදාළ ආයතන සම කතා කරන්න කතා කරලා මම දැනවත් කරන්න. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා පරිසර ඔව් ගරු බන්දු ගුණරාජ ඇමතිතුමා
සර්, ඊයේ දිනේ පටන් ගත්ත විවාදයේ පිළිබඳ අද කල්තැබීම් මේ විවාදය ගැන මට ඔබතුමාගෙන් පොඩි කරුණක් දැනගන්න තියෙනවා. මොකද මේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ මේ ගරු සභාවට. එතකොට රජයේ විගණකාධිපතිතුමා තමයි ගිණුම් විගණනය කරන්නේ. මේ විගණනය කිරීමේ කාර්යය සඳහා කෝප් සභාව විසින් මේ ව්‍යවහාරික විගණනයක් කරන්න කියලා නියම කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මේ සමාගම නම් කරලා තියෙන්නේ. විගණකාධිපතිවරයා නෙමෙයි. එතකොට මේ වார்த்தාවේ ඉතා පැහැදිලිව සුද්ධ ඉංග්‍රීසියෙන් තියෙනවා.
මේක ගරු ඇමතිතුමා විවාදයේ ගන්න එක හොඳ නැද්ද? නැත්නම් අපි විවාද කරන්නේ ඒකයි නේ.
කිසිම වගකීමක් දරන්නේ නැහැ.
ඔව්.
මේ පිළිබඳ මේ
ඔබතුමාගේ අදහසේ විවාදයේ දිපාච ගන්න ඕන.
ඉතින් වගකීමක් නැති එකක් සඳහා ඇයි අපි මේ පාර්ලිමේන්තුවේදී උත්තරීතර
දැන් අපි එකඟ වෙලා පීඑච් පටන් ගත්තනේ දැන් වෙනස් කරන්න අමාරු වෙන්නේ.
මේක නීති විරෝධී දෙයක් මම කියන්නේ.
හොඳයි.
කිසිම වගකීමක් දරන්නේ නැති
එකක් ඇයි අපි අර අනුකම්පා සානායි මැතිතුමා ඊට පස්සේ විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි මම හිතන්නේ දැන් ඊයේ දවස් අපි විවාදේ පැවැත්තුවා මේ වාර්තා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා මේ පාර්ලිමේන්තුවේ අවස්ථා කීපෙකදීම ප්‍රකාශ කරලා තිබුණා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා විවාදයක් තීරණය කරා. මට තේරෙන්නේ නැහැ ගරු කතානායකතුමනි ඇයි මේ තරම් ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ වාර්තා යට ගහන්නත් මේ විවාදේ වහන්නත්. මොකද ගරු කතානායකතුමනි ඉතා පැහැදිලි ඔබතුමාම කියු පරිදි පාර්ලිමේන්තුවට නම් මේ මූල්‍ය බලය තිබෙන්නේ මේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති වෙලා තිබෙනවා නම් මේ බැඳුම් කර ගනුදෙනු හරහා විශේෂම කරු කතානායකතුමනි සාමාන්‍ය නිලධාරියෙක් නෙවෙයි මේ ගනුදෙනු වල සම්බන්ධ වෙලා තිබෙන්නේ. එක්කෙනෙක් නිශ්චිත ලෙස ගත්තොත් අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ ඔහුගේ බෑන එක එක ගනුදෙනුවක සරස්මේ ඉන්නවා. අනිත් සරස්මේ ඉන්නවා ඊට පස්සේ ඊට කලින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සහ ඔහුගේ නැගිනිය. එතකොට මේ ආයතන මේ රාජ්‍ය ආයතන පවුල්වල බූදලයක් බවට පත් කරගෙන විවිධ ගණේ ගනුදෙනු කරලා තිබෙනවා. මම හිතන්නේ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ වගකීමක් තිබෙනවා. ඔහු දාගෙන ඉන්න කොළපාට ටයි එකක්ද ඔහු දාගෙන හිටියේ නිල්පාට ටයි එකක්ද කියලා මනින් නැතුව ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ වගකීම. අජිත් නිවාඩ් කබ්‍රා ලෝගොල්ලන්ගේ ආර්ථික මූල්‍ය උපදේශකෙක්ද එහෙම නැත්නම් අර්ජුන මහේන්ද්‍රන් UMP මූල්‍ය උපදේශකෙක්ද ඒක ඕනේ පැත්තකින් තියන්න. ගරු කතානායකතුමනි අපි මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ ඔහුගේ ටයි එකේ පාට බලලා
නෙවෙයි. අපි තීරණය කරන්නේ
අර අජිත් නිවාඩ් කබ්‍රාල් ජාතික ලේස්තු මුදල් නැමති කරන්න හදනවද? ඒවා අපිට වැඩක්
නැහැ.
එහෙම නැත්නම් අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ පන්තියේ යාළුවද කාලයක් තිස්සේ ඇසුරු කරපු කෙනාද හිටපු අගමැතිවරයාගේ ඒවා අපිට අදාළ
නැහැ.
අපි පාර්ලිමේන්තුව ලෙස සලකන්නේ මේක අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ වෙනකොට එක පැත්තකට හොඳ වෙන්නත් අර්ජුන ඇලෝසියස්ගේ අර්ජුන මහේන්ද්‍රගේ වෙනකොට තව පැත්තකට නරක් වෙන්නත් අර්ජුන මහේන්ද්‍රන් තව පැත්තකට හොඳ වෙන්නත්
මෙයා කව තව පැත්තකට අජිත් නිවර් කපුරාල් තව පැත්තකට නරක වෙන්නත් එවැනි ප්‍රතිපත්තියක් මේ පාර්ලිමේන්තුවට
අවශ්‍යයි. මේ විදිහට
කරමු. අර කතානායකතුමනේ පාර්ලිමේන්තුව අපි හැසිරිය යුතු වන්නේ
අපි තීරණය කරන අවස්ථාවට.
අජිත් නිවර් කපුරාල්ට කරණක් දාගෙන ඉන්නේ කවුද? මේ මහ බැංකු අධිපතිවරයා මේ අර්ජුන මහේන්ද්‍රන්ට කරට අද්දාගෙන ඉන්නේ කවුද කියනක මත නෙවෙයි. තමන් කරට දාගත්තු අයගේ ඔක්කොම ඉලතර වෙලා තිනක ඇත්ත. හැබැයි අපි මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ ගන්න ඕනකම තිබෙන්නේ.
හොඳයි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු ආනුකම්ම. හොඳයි. හොඳයි. හොඳයි ඉවර ගන්න ගරු. ඉවර ගන්න ආනුකම්ම.
ඒ නිසා මේ උත්සාහය තිබෙන්නේ තමන් කරට අත දාගෙන ඉන්න මිතුරන් බේරන්නත් තමන්ගේ කරට අත දාගන්න නැති සතුරන් දඩයම් කරන්න. අනිත් කට්ටියත් උත්සාහ කරන තමන්ගේ කරට දාගෙන අත දාගෙන ඉන්න මිතුරන් බේරන්නත් අනිත් අය දඩයම් කරන්න. මේ සම්ප්‍රදාය මේ පාර්ලිමේන්තුව ඉවත් විය යුතුයි. පාර්ලිමේන්තුව බලය යුතු වන්නේ මහ ජනයාගේ ධනය. කොයි ආණ්ඩුවද කවුද කබ්‍රාල්ද එහෙම නැත්නම් අර්ජුන මහේන්ද්‍රන්ද කින ભેදකින් තොරව මහ ජනයාගේ ධනය හොරකම් කිරීම පිළිබඳව නාස්ති කිරීම පිළිබඳව රජයට පාඩු කිරීම පිළිබඳව සේවක අරසාධක අරමුදලේ සේවක සේවිකාවන්ගේ සේවක සේවිකාවන්ට ලැබිය යුතු ධනෙ ඔවුන්ගේ එක්රස් කරගන්න ධනෙ විනාශ කිරීම පිළිබඳ මේ පාර්ලිමේන්තුවට
කරන්නේ නැහැ.
ඒ නිසා මම නැවත කියන්නේ තමන්ගේ කරට අදාගෙන ඉන්නේ කවුද කියන එක මත මේ විවාද යනවට වඩා පාර්ලිමේන්තුවක මේ විවාද දෙස බැලිය යුතු.
හොඳයි බොහොම ස්තුතියි ගරු විපක්ෂ නායකතුමා. පස්සේ ඔබතුමා පිළිතුරු දෙන්න. ගරු විපක්ෂ නායකතුමාට මම දුන්න අවස්ථාව ඊට පස්සේ ඔබතුමා එකට දැම්ලා පිළිතුරු දෙන්න. ඊට පස්සේ අපි විවාද කරගෙන යමු.
ගරු කතානායකතුමනි, මෙම ව්‍යවහාරික වාර්තාව පිළිබඳව මේ උත්තරීතර සභාවේ සාකච්ඡා කිරීම සහ විවාද කිරීම පිළිබඳව සියලුම පක්ෂ නායකින් එකට එකතු වෙලා තීන්දුවක් ගත්ත ඔබතුමාගේ නායකත්වයේ තුල සභාපතිත්වයේ තුල දින දෙකක විවාදයක් පවත්වනවායි කියලා. මේ සාකච්ඡා සභාවට රජයේ නියෝජනය කරමින් ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඇතුළු තවත් කණ්ඩායම් ඉදිරිපත් වෙලා සිටියා. එතකොට ඒ කාලසටහන තීන්දුව කරයින් පසුව රජයේ ඇමතිවරයෙක් නැගිටලා කියනවනම් මේක වාද විවාද කරන්නට බැරියයි කියලා. ඒක ගරු කතානායකතුමාටත් ඒ වගේම මේ සභාවටත් ඒ වගේම එතුමා පක්ෂනායක රැස්වීමේ නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාටත් කරන ලොකුම ලොකු නිග්‍රහයක්. ඒ කියන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඒ සාකච්ඡාවට එකඟ වෙන මොහොතේ බන්දුළු ගුණවර්ධන ඇමතිතුමාගේ අදහස් වලට පටහැනිවයි කටයුතු කරේ. ඉතින් මම
කියනවා මේක ලොකු විවාදයකට යන්න අවශ්‍ය වෙන්නේ
නැහැ. නෑ ගරු කතානායක මේක හරි වැදගත්.
ඒකද ඉවර කරලා අපි යනවා ඒකමයි.
මොකද බන්දුළු ගුණවර්ධන ඇමතිතුමාව පක්ෂනායක රැස්වීම නියෝජනය කරන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා.
හොඳයි.
දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා එකඟ වුණා.
We are going ahead with the debate.
ඇමතිතුමා එකඟ වුණා.
පොඩ්ඩක් එන්න ගරු සභානායකතුමාට. හොඳයි. සභානායකතුමා ගරු
සභානායකතුමා කියලා ඉවර කරාම මොකද මගේ නම පාවිච්චි කරපු නිසා මම මේ
හොඳයි
නම පාවිච්චි කරා කියන්නේ
නෑ අද අපි එකඟ වෙලා තියෙන අයනුවට යමු දැක්ට ඇම් සේයින් we are going ahead අපි දැන් යන් ඉතින් ආයි
බොන්චු කි මම යෝජනා කරනවා කාල වේලා නාස්ති කරන්නේ නැතුව මේ විවාදය
I have already given order we are going ahead with that yeah ඔබතුමා සභානායකතුමා
නායක කතානායකතුමනි බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා මතු කරා නීතිය පිළිබඳ ප්‍රශ්නයක් හා ආණ්ඩු ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් ඒකයි මේ සාකච්ඡා වෙන්නේ මේ අද විවාදයට ලක් කරන්න උත්සාහ දරන කල්තබීමේ යෝජනාවේ තිබෙන ෆෝසනික් ඔඩික්ට් එක නීත්‍ය අනුකූල නැහැ කියලා ඒක පටන් ගන්න රිපෝට් එකෙම තියෙනවා ඔබතුමා දන්නවා විපක්ෂ නායකතුමාත් දන්නවා මේ රිපෝට් එක අපිට දෙන බවට කියලා එක තැටියයි පස්සේ පළවෙනි තිබුණේ මම මේ ඩීටේල්ස් වලට යන්න කැමතිනේ අපි ෆෝන් එක විවාද කරන්න කැමති. But the legality.
Yeah, okay.
Legality is being questioned.
Yes,
so you have to give a ruling.
Yeah.
You have to give place whether it's legal or not. The speaker has to give a ruling.
We are going ahead with the debate. We are already started.
You can debate. Wait.
No.
We are not frightened.
No.
You should be frightened.
We are going ahead with the debate. That's it.
දරු කතානායක තුමනි මම
හරි කතානායක තුමා හරි
මම කියමින් හිටියේ මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විගණාධිපතිට බලතල ප්‍රමාණයක්
තියෙනවා
ඒ බලතල ප්‍රමාණය අනුව තමයි පාර්ලිමේන්තුවට මූල්‍ය පාලනේ බලයේ කොටසක් එන්නේ
හොඳයි
ඒ වගේම නීත්‍යානුකූල නැහැ කියන වර්තාවක් ඒ වාර්තාව කියවන කොටයි
මේ යන අපි කතා කර හරි ඉවර ගන්න
කියවන කොටයි මේක
මන්ටි ඇග්‍රි
යා ගෝයින් ඉන් පළවෙනි උඩින්ම තියෙන එක නෑ උඩින්ම තියෙන එක කියවන්න you read so you give it you read it he will show the relevant section
we have already agreed to go ahead with that we are going with the debate so allow that to go ahead
අපි කල්තා වීමේ
විපක්ෂනායි තමා
අපි කල්තා
Allow me to go ahead with the program.
Garu Khatanayaka
Puta inda
Garu Khatanayaka tumani Garu Khatanayaka tumani Garu Khatanayaka
Puta inda Garu Sabhanayaka tuma gowa mata meka therinnath denna so we are going ahead with the debate. So that is what I'm saying. So allow me to go ahead with the debate. I'm giving the debate. Yeah.
නැති ලියවිල්ලක් කියලා ඉතත් පැහැදිලිව ලියවිල්ලේ තියෙනවා. ඉතින් ගරු ඇමතිතුමා අහපු ප්‍රශ්නේ මොකටද කෑගන්නේ පොඩ්ඩක් ඉන්නකො අහගන්න.
ඉන්න ඊට පස්සේ විපක්ෂනායකතුමා හදාගන්න.
නීත්‍යානුකූල භාවයක් නැති ලියවිල්ලක් ඔබතුමාගෙන් අහුව ඇමතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වළංගුද නැද්ද කියලා. ඒක කතානායකතුමා දිය යුතු තීන්දුව.
හොඳයි මම දෙන්න තීන්දුව
විපක්ෂනායකතුමා.
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි
පොඩ ඉන්න
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කාලසටහන ගැන පක්ෂනායකවරුන්ගේ සාකච්ඡාවේ
දැන් ඒක එකඟ වෙලා තමයි මම තීරණය දුන්නේ අපි we are going and debate
එතනදී පොඩ උත්තර දෙන්න
ඕ ඒ මම දුන්නා I given a debate
එතනදී මේ වාර්තාවේ නීත්‍යානුකූල භාවය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියන එක ගැන
ඒ වාවේ නැහැ
එක වචනයක් කතා කරේ නැහැ
ආණ්ඩු කුමාර මහත්මයා
ඒක කතා කරේ නැහැ ඒ නිසා මේ විවාදය සම්පූර්ණයෙන්ම නතර කිරීමේ මේ කුමන්ත්‍රණය තමයි
දැන් So please allow me to go ahead with it. I'm trying to do that. So you are.
Yeah.
ඔබතුමා කියන්නේ මම ඕඩරේ දීලා තියෙන්නේ. දෙන්න මේ ගෙනියන්න. කර ආණ්ඩු කුමාර සානාග මහත්මයා ඊට පස්සේ කර බන්දුර කුමාර මහත්මයා එතන ඉවරයි.
මම හිතන්නේ මම හිතන්නේ මේ බන්දුළු ගුණවර්ධන සූරීන් මුළුමනින්ම මේක කඩා කප්පල් කිරීමේ කබ්‍රල් ඩෝස් එක ගහලා ඇති කියලා. මොකද එතුමා එහෙම ඩෝස් වලට වැඩ කරන කෙනෙක් කියලා මම හිතන්නේ. එතුමා ඉතින් නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවා ගරු කතානායකතුමනි. අපේ විගණන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විගණනයක් වෙනුවට මහා බැංකුව විසින් තෝරා ගන්න ලද විගණන සමාගමක් විසින් තමයි මේ වාර්තාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒක අපි පිළිගත යුතු කියන තර්කය තමයි ඔබතුමා ගෙනාවේ. මම හිතනවා කබ්‍රල් ඩෝස් එකෙන් දුවන මන්ත්‍රීවරයෙක් නෙමෙයි අනිත් අය වගේ කියලා. මොකද සමහර අයට මම දන්න උදේ හවස දෙකේම කබ්‍රල් ඩෝස් දීදී ඉන්නේ මේ දවස්වල. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි විගණන මේ 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 පළමු ස්කෝප් සභාවේ අපි හිටියා මීට පෙර එකේදී. ඒකෙදී මේ පිළිබඳ විගණන දෙපාර්තමේන්තුවම දීපු අදහස තමයි මෙවැනි වහාරික විගණනයක් කිරීම සඳහා ඔවුන්ට හැකියාව සහ සම්පත් නොමැති බව. උන්සය එවැනි විගණනයක් කිරීමේ හැකියාවක් උන්ට නොමැති බව තව උන් ප්‍රකාශ කරයි.
හොඳයි.
ඒ අනුව තමයි මහා බැංකුවට සිද්ධ වෙන්නේ.
Yeah, that's what I understand.
ඒ සඳහා ජාත්‍යන්තර පිළිගන්නාලද. මම දන්නවා තමුන් වහන්සේලගේ රාජ්‍ය දීපල ගනුදෙනු කරනකොට සමහර රාජ්‍ය දීපල තක්සේරු කිරීමේදී පවා මේ ආයතන උපයෝග කරගෙන තිබෙනවා. තමීට පෙරත් රාජ්‍යයේ විවිධ ගනුදෙනු වලදී උපයෝග කරගෙන තිබෙනවා මෙම ජාත්‍යන්තර විගණන ආයතනය. ඒ විගණන ආයතන විසින් තමයි වාර්තා ඉදිරිපත් කරලා තිබෙන්නේ. මම හිතන විගණන ආයතනයේ ප්‍රශ්න තියෙනවා නම් අපි වෙනම විවාදයක් කරමු.
දැන් කොහොමද අපි තීරණය කරන්නේ ආද යන්න?
කරුණු තියෙනවා. ඒ නිසා මේ විවාදය කරු කතානෙත් අපි පවත්වාගෙන යමු.
හරි.
ඔව්.
ඒක එකඟ වුණා අද විවාදය කෙරෙනවා.
ඉතින්
මම තීරණය දුන්නා අපි පක්ෂ නායකින්ගේ සැක්සියෙම විදි කිසිම වාදියන් තොරව මේකෙන් උනා මේක ගන්න. ඊයේ කතා කළා. ඉතින් අද තවත් වෙලාව නැති ගන්න කරුණා කළා ආචාර්ය බන්දර ගුණවර්ධන මේක අද කරගෙන යම් මේ ටික.
මේ විවාදයේ කිරීම ගැන නෙමෙයි
ඉවර කරන්න. හරි ඉවර කරන්න. ගරු බන්දුර ගුණාදි මහත්මයා ඉවර කරන්න.
මම විවාදය ගැන නෙමෙයි මේ ප්‍රශ්නේ මතු කළේ.
ඉතින් මම තීරණයක් දුන්නා නේද?
විවාදයේ කිරීම ගැන මගේ කිසි ප්‍රශ්නයක් නැහැ.
හරි මම තීරණයක් දුන්නා දැන්.
කරන් යන්න. මම අහන්නේ ඒක නීතිමය කරුණක් පමණයි.
ඒක මම තීරණයක් දුන්නා නේද?
ඔබතුමාගේ.
හරි.
ඔබතුමාගේ මම අහන්නේ නීතිමය කරුණක් පමණයි. මේ ඉතා පැහැදිලිව මේ වාර්තාව මිලියන 300ක් දීලා රජයේ විගණකාධිපතිවරයා විසින් පවරන ලද බලයකින් නෙමෙයි. ශ්‍රී ලංකා මහා බැංකුව මිලියන 300
හරි අපි එක තීරණයක් දුන්න දැන් විවාද කරමු දැන් ඔබතුමා කොච්චර කිව්වද ඔය දිගන්නේ
වාර්තාවක් ගෙනාවේ කියලා
let me go විවාසනාගේ තුමා හරි මම මේ කරගෙන යන්න දෙන්න දැන් හරි 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 ප්‍රධාන වැඩ කටයුතු අද ප්‍රධාන යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා
කරනවා කර කතා නායකතුමනි
සභායකද
ආයි
යෝජනාව දෙක ගරු සභානායකතුමා
ඉදිරිපත් කරනවා කර කතා නායකතුමනි
සභායකද ආයි ඊළඟට ශ්‍රී ලංකා පරිසර වෘත්තිවේදීන්ගේ ආයතනයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පැට සලකා බැලීම සභායකද
ආයි
තුන්වන කීම සභාවෙක්ගද සභාව කල් තැබීම ගරු සභානායකතුමා
සභාව හෙට දිනේ පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා
කොමිසම් ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මුලා සෙන්ඩ පැමිණියද
විවාදය ආරම්භ කිරීම ගරු වාසුදේව නායකර ඇමතුමා
අරු නියෝජ්‍ය කතා නායකතුමනි අපි මේ රටේ සිද්ධ වෙච්ච බරපතලම මහ බැංකුවේ මහජන මුදල් වංචා කිරීම පිළිබඳව ගණන් කරන්නට බැරි තරම් අලාභයකට මේ රට හසු කරන විදිහේ පොලි රේට්ටු වැඩි කරපු බැඳුම් කර හොරකමක ප්‍රශ්නය ඇසුරෙන් තමයි මේ විවාදය මතුවෙලා තියෙන්නේ. දැන් ශරීරයට ඉස්සෙල්ලා වලිගය ගමන් කරන්න පටන් අරගෙන තියෙන. ඒකයි මෙතන තියෙන ගැටලුව. ඒ නිසා අපිට ඉබේම අහන්න වෙනවා දැන් මේ වාර්තාව විවාද කරමු මේ වාර්තාව 2005-2014 කාලයේ නාගැනීම් මහ බැංකුවේ ආයෝජන මේවා ඉතින් කතා කරමු දැන් විගණකාධිපතිතුමත් දීලා තියෙනවා නේද වාර්තාවක් රවි කරුණානායක මුදල් ඇමතිතුමාගේම ඉල්ලීමක් අනුව මේ කාරණා ගැනම 2017 ජනවාරි 16 ඒක පිටවුණා. ඒක විවාද කළේ නැහැ නේද? ඇයි ඒක විවාද කළේ? ඇයි ඒක විවාද කරන්න ඕනේ කියලා ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ නැත්නම්? මම කියන්නේ ඔබතුමන්ලාට මම වගකීමක් තියෙනවායි කියලා හැම එකක්ම විවාද කරන්න ඔබතුමන්ලා යෝජනා කරන්න ඕනේ කියලා. මම මේ කියන්නේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව අපි හොයාගත්තාම අපිට ලේසි පිළිතුරු හොයාගන්න. ඒ නිසා මම මේ කියන්නේ. දැන් විගණකාධිපතිතුමා 2007 ජනවාරි 16 වෙනිදා ඒ දුන්නු වාර්තාව තියෙන්නේත් ওই කාරණාව ගැනමයි. මේ පැත්තේ ඉඳගෙන රවි කරුණායක මුදල් ඇමතිතුමා කිව්වා මේ විගණකාධිපතිතුමාගේ ගැන තියෙන අවිශ්වාසයත් කියමින් ඔහුට මෙන්න මේ කාරණාව ගැන කියන්නේ කිය. මොකද මේ විගණකාධිපතිතුමාගේ වාර්තාවේ කිසියම් වූ චෝදනාවක් ඇත්තේ නැහැ. මේ කාලය තුල මේ බැනුම් කර කටයුතු වලදී කිසියම් ආකාරයකට අයථා කටයුත්තක් වුණාය කිය. අන්න ඒ නිසයි ඒක ගැන විවාදයක් ඉල්ලලා නැත්තේ. දැන් මං හේතුව කියන්න. දැන් මේ අයට ඕනේ ආයතන දෙයක් වෙලා තියෙනවයි කියලා කියන වාර්තාව. කවුද මේ වාර්තාව යෝජනා කළේ? කොහේ යෝජනා කළත් අන්තිමට කොමිෂම ඉදිරියේ යෝජනා කළේ රනිල් වික්‍රමසිංහ මහතා. එයාගේ සාක්කියේ. රනිල් වික්‍රමසිංහ මහතා තමයි කැබිනට් එකටත් ඒ කාරණාව ගෙනිච්චේ. එතුමා තමයි ඒ කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව මහ බැංකුවට මේ කැඳවීම කරන්නත් මෙහෙයුම් කළේ. ඒ අනුව මහ බැංකුව එතුමාගේ පාලන කාලයේ යටතේ එතුමා යටතේ තිබුණු මහ බැංකුව තමයි මේ කියන සමාගම් තෝරාගත්. ඒ සමාගම් දුන්නු වාර්තාව තමයි මේ වෝහාරික වාර්තාව කියලා දැන් අපි මේ වෙලාවේදී විවාදයට භාජනය කර තිබෙන්නේ. ඒක වරදක් නෑ මේක විවාදේ කරන්න ඕනේ. නමුත් මං අර පෙන්වුවේ සංසන්දනාත්මකව එකම කාරණයක් ගැන මේ විවාදය කිරීමේදී මේ මොකද සිලෙක්ටිව්ලි මේක කරේ. සිලෙක්ටිව්ලි තෝරා බේරාගෙන මේක ගත්තා නික් ගත්තේ නෑ. දැන් ඒ පොයින්ට් එක ඉවරයි මගේ. මට ඊළඟට කියන්න තියෙන්නේ අපේ විගණකාධිපතිතුමා වාර්තාවක් හැදුවා මේ බැඳුම් කර මහා වංචාව ගැන 2015 2016. දැන් මේ වාර්තාවත් මේකේ සාකච්ඡා වුණේ නැහැ. ඒකත් අපි දන්න. ඒකත් සාකච්ඡා වුණේ නැහැ. ඒක ගැනත් විවාදේ වුණේ නැහැ. මොකද ඒවා ආණ්ඩුවට ඒ වෙලාවේ සනීපදායක වුණේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ඒවා මගහැරියා. පාර්ලිමේන්තුව ගැන අර්ෂ මන්ත්‍රීතුමා කියලා තියුණා පාර්ලිමේන්තුව තමන්ගේ කටයුතු බලවත්ේ අතපසු කරලා තියෙනවායි මේ බැඳුම් කර වංචාව පිළිබඳව කටයුතු කිරීමේදී කියලා මම පත්‍රයේ දැක්කා. පාර්ලිමේන්තුව නෙමෙයි ආණ්ඩුව. පාර්ලිමේන්තුවේ වැඩිවලේ ආණ්ඩුවට තිබුණේ. ආණ්ඩුව තමයි ඒ මගහැරීම් කළේ. හර්ෂ මන්ත්‍රීතුමාට අමාරු ඇති ඒ කටේ විදියට හරෝලා නමලා කියන්න. ආණ්ඩුවයි මේකේ වැරදිකාරයා කියලා. ඒ නිසා එතුමා ඒක පාර්ලිමේන්තුවේ ඔළුව උඩ තිබ්බා. කමන්නේ. තමුන්නාන්සේ මේ වෙලාවේ එක පියවරක් අරන් තියනවා අලුත් දිශාවකට. ඒ පියවර ගන්න වෙලාවේ ඔබතුමාට උවමනා වුණා හොඳ ටොක්කා කණේ. ඒකත් දැනගත්තා. හැබැයි පාර්ලිමේන්තුවට දොස් කියන්න එපා. මේ පාර්ලිමේන්තුව එහෙම වරදක් කළා නැහැ. මේ පාර්ලිමේන්තුවේ වැඩි බලය තුණු ඔබේ ආණ්ඩුව තමයි ඒ වැඩේ කළේ. ඒ නිසා ඔබතුමා ඒ ගැන ඒ විදියට නැවත නිවැරදි කළා කිව්වොත් මම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඒක එතනින් නවත්වලා ඊළඟට මම යනවා මේ වාර්තාව අනුව. මේ වාර්තාව අනුවම මේ ඍජු මතකයි මෙතන ඇවිල්ලා අපිට තේරෙන්නේ නැහැ ඒ වෙලාවේ. මේ බැඳුම් කර වංචාව කියලා ඇවිල්ලා මෙතන අගමැතිතුමා කෝට්ටාය දෙපැත්තට තම තමා කියනවා this direct placement you can do anything with it, that is why I ordered auctioning. මේ direct placement ද නිවැරදි auction ද නිවැරදි ඔන්න ඔකයි තිබුණු ප්‍රධාන විවාදය. ඒ විවාදය දැන් අන්තිමට කෙලවර වෙලා තියෙන්නේ කොහොමද? නෑ උනේ අන්තිමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කිව්වා දැන් මේ ඕක්ෂන් කෙලිය ඇති. ඕක්ෂන් කෙලියෙන් අපිට කෙලවෙලා දැන් අපි ඩිරෙක්ට් ප්ලේස්මන්ට් වලට යන් කියලා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඒක නැවත පටන් ගත්තා. මොකද මේ ව්‍යවහාරික වார்த்தාවේ කියන්නේ? ව්‍යවහාරික වார்த்தාවේ කියන්නේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් හෝ ඕක්ෂන් කියන දෙක අතරේ අරගත්තාම ඒකේ හරිවැරදිකම එහෙම හරිවැරදිකමක් තීන්දුව කරන්න බෑ. එහෙම හරිවැරදිකමක් තීන්දුව කරන්න බෑ. මේක ඒකේ ඒ බැනුම් කරය ගැන ඇති කරගත්තු ඒ නිගමන ඒ සඳහා නියම කරපු පොලිය රේට්ටු ඒ බැනුම් කරේ ඒ නිකුතුව සිද්ධ වෙච්ච ආකාරය අතුලෙන් තොරතුරු එළියට දීලාද? මොන බම්බුවටද වෙන්දේසි කළා අලුතේ අතුලෙන් තොරතුරු එළියට දීලා වෙන්දේසියට එන උන් ඔක්කොම වලක්වලා මා අපේ ලංකා බැංකුවට කොහෙන්දෝ නියමයක් ඇවිල්ලා උවමනා මුදල් දෙන්න කියලා පර්පෙචුවල්ලට. කවුද නියමයෙන් කළේ? මේවා වැදගත් ප්‍රශ්න. ඇයි මහ ලංකා බැංකුව ඒ වගේ මුදල් දීමක් කරේ? කිසිම අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් නැතුව කොහෙන්ද ඒ නියෝගය ආවේ? මෙන්න මේවා තමයි ෆොරෙන්සික් රිපෝර්ට් එක දෙන්න ඕනේ. ෆොරෙන්සික් රිපෝර්ට් එක ඒව දීලා නැහැ. ෆොරෙන්සික් රිපෝර්ට් කියන්නේ අධිකරණ කටයුත්තකට ආධාරක විය හැකි වාර්තාවක්. මේකේ පසුබිමෙහි තියෙන සැඟවුණු තොරතුරු සියල්ලම එසේම නිදි කරවලා මේ ෆොරෙන්සික් රිපෝර්ට් එක දීලා තියෙන්නේ මතුපිට කරුණු ගැන පමණයි. ඇයි පාදක මිල තමන් ඕන ගානකට හිතාගත්තා. ඒ ගානට හිතාගෙන ගණන් බැලුවා. එතකොට එනවා අලාභයක්. නමුත් විජේවර්ධන හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපතිතුමා කියනවා නෑ විජේවර්ධන මහතා කියලා තියෙනවා මේ වෝහාරික වාර්තාවේ මේ පාදක මිල හැටියට අරගත්තු මිල ඒ අනුව හදා තිබෙන අලාභයේ ගණන් බැරි පිළිගැත්නු හැකි පිළිගැත්නු හැකි කියලා ඉතින් ඒ නිසා අපි මේ ගණන් බැලීම් වල ලාභය අලාභය ගැන අන්තිමට තමන් ඒ ගාන හදන විදිහටයි ඒ කාරණාවේ උත්තරේ එන්නේ දෙමන් හිතනවා මේ ව්‍යවහාරික වார்த்தාව අපිට ප්‍රයෝජනවත් වෙයි යම් යම් දේවල් උනේ නැත්තේයි උනේ ඇයි කියන ප්‍රශ්න වලට අපි යොමු කරන්නේ ඊළඟට මේ වார்த்தාව නඩු දැමීමට ප්‍රයෝජනයකට ගන්න බෑයි කියන එක මේ වார்த்தාවේ මුල් පිටුවේම කියනවා මේක බෑ වෙන දෙයකට පාවිච්චි කරන්න කියලා කියනවා ගරු මංගල සමරවීර මන්ත්‍රීතුමා ඇව්වා එහෙම කියලා තියෙනවද වார்த்தාවේ කියලා එහෙම කියලා තියෙනවා if you will read it you will and be honest to yourself I can't quote it because I don't have the vartava here yes but I don't have it here no no I have read it mama me kiyanne obatumata mama kiyopu de mama dakapu de tamai mam me kiyan I don't want to go into this matter like babies nikam me පුංචි ළමයි වගේ කෑ ගන්න එපා පුංචි ළමයි වගේ තියනවාද පෙන්වන්න කිය කිය කෑ ගන්න එපා මේ මෙන්න මෙහෙමයි තියෙන්නේ BDO report 1 page 4 BDO report 1 page 4 we accept no responsibility or liability to a third party to whom our report may be shown or in whose hands it may come
as a lawyer
as නෑ මං කියන්නේ
ඔබතුමාට ඕඩර් ප්ලීස් ඔබතුමාට විනාඩි 2යි තව තියෙන්නේ
නෑ නීතිඥයෙක් නොවීමේ වරප්‍රසාදය ඔබ දීමි වෙනවා ඔයි වගේ කතාවක් කිරීමේ නීතිඥයෙක් නොවීමේ වරප්‍රසාදද නෑ රවට්ටන්න ඔබතුමා රවට්ටන්න ඔබතුමා වයඹ ඉලෙක්ෂන් එකේදී කෙලින්ම රෙදි ගැලෙව්වා ගෑනුන්ගේ ඒකයි ඔබතුමා කළේ ගැලෙව්වා කියලා අන්න වார்த்தාවේ තියෙනවා එයිසා ඒවා පැත්තකින් තියන්න ඒවා විතරක් නෙමෙයි තවත් කරපු වියදනුත් තමුන්නාස්සේ ගැන අන්න තිනියවල පාලිතාමුදුරු දිග පොතක් දිග ඇරියා නඩුවක් දැම්මද ලෙටර් ඩිමාන්ඩ් ඇරියාද බොරු කියන්න එපා හරි දැම්මම කියන්න විජුනා ගැනීම වලින් මා බැංකුව අපේ ආණ්ඩුව ඒ වෙලාවේ තිබුණු තත්ත්වයේ යටතේ ප්‍රායෝගිකව කළ යුතු දේවල් තිබුණා කාටත් පුළුවන් ආන්ති පුටුවකින් නැගිටලා කියයි අයියෝ මේකේ තියෙනවා වැඩි මිලක් මේකේ තියෙනවා අඩු මිලක් නමුත් ඒ වෙලාවේ හිතපු තත්ත්වයයි අපට වමනා කරපු මොදලයි ඒ වෙලාවේ කරගෙන ගිය යුද්ධයයි අපිට පිටින් මුදල් නොදීමයි තුල අපිට කරන්න සිද්ධ වෙච්ච දේවල් තමයි අපි කරලා තිබෙන්නේ ඒ නිසා ඒවා අක්‍රමිකතා හැටියට බොරුවට පෙන්වන්න හදන්න එපා ප්‍රායෝගික අවශ්‍යතාවයන් අනුව අනේ මට වෙලා නැහැ විනාඩි දෙකයි තියෙන්නේ ඔබතුමාට තියෙනවා අයිත්තවස්තාවක්
දැන් විනාඩියයි
ඊළඟට මේ වார்த்தාව ඉස්සරහට දාලා අර මහා බැංකු මංකොල්ලේ නම් වහන්න හදන්න එපා ඒක තමයි අත්වුවමනාව මේ අපිව වල්පාර ගෙනියන්න යදන්න ඒකට අපි අහුවෙන්නේ නැහැ UNP අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ අරමුණේ උනේ මොකද්ද කියලා මුල ඉඳලා සිද්ධිමාලාව අරගත්තාම හොඳ සාක්ෂි ගොඩක් තිබෙනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශ, ඒ වගේම පිටදී කරපු ප්‍රකාශ, ඒ වගේම සුජීව සේනසිංහව කෝප් කමිටුවට දාලා අදින්න හදපු ලෙඩේ. එතකොට එයා ගිහිල්ලා උසාවියේ ඩියුගේ වார்த்தාව වලක්වන්න දාපු නඩුව තිනියවල පාලිතාමුදුරුවෝ ඊළඟට ගිහිල්ලා සුප්‍රීම් උසාවියේ හනුන් නැත්තගේ වார்த்தාව වලක්වන්න දාපු නඩුව මේගොල්ලෝ ඔක්කොම කවුද කියලා දන්නවා. ඒ නිසා මේ රටම දන්නවා. නමුත් තව අස්නාවකට අපේ ඇටෝනි ජෙනරාල්තුමාට තවම මේ නඩුව ගොනු කරන්න බැරි වෙලා තියෙනවා. පළවෙනි විත්තිකාරය ඇහැට රනිල් වික්‍රමසිංහව නම් කළා. අපි කියනවා මේ සභාව දැන් ඉතින් ඇති මේ විකාරය කළා විගඩම නවත්තන්න නාඩගම නවත්තලා කරුණා කරලා අපි විශේෂ කාරක සභාවක් දාන්න මේ පිළිබඳව නඩුව මේ වෙන හැටි බලන්න මාසිකව ප්‍රගති වාර්තා ගන්න ඒ වගේම ඒ විශේෂ කාරක සභාව මේ චෝදනා ගොනු කිරීම ගැන වගකීම අරගෙන ඒ කිරීමට වගකීම තියෙන නිලධාරීන් ඒ කරනවාද නැද්ද කියන එක මේ සභාවට වාර්තා කරන්න මේ සභාවට වලේ තියෙනවා එතකොට ඒ නිලධාරීන් ගැන වගකීම ඉටු කිරීම ගැන සලකා බලන්න
අවසන්
මගේ වචනය මේන් හමාර කරනවා ඔබතුමාට ස්තුතියි.